प्रदीप जन्मभूमि अंकदीप विजय
जन्मभूमि एकसत श्रीलंका संगमिन
उदार
අයිබුවන් අද 2021 වෙසක් මාසේ 5 වෙනි බදාදා දිගු විරාමයකින් පසුව ජන්මභූමි අසන්නන් සමග එක් වී සොඳුරු හෝරාවක් ගත කරන්නයි අපේ මේ සූදානම. පසුගිය වසර ලෝකවාසී සැමට ඉතාමත් ව්‍යසනකාරී කාලවකවානුවක් වුණා. දරුණු කෝවිඩ් වසංගතය රට රටවල් නගර ගම්මාන පවුල් දූදරුවන් දෙමව්පියන් එකිනෙකාගෙන් දුරස් කරමින් සාමාන්‍ය ජීවිත උඩු යටිකුරු කළා. අදත් ලෝකයේ බොහෝ රටවල් මේ ව්‍යසනය සමග අවිනිශ්චිත තත්ත්වයකයි පසුවන්නේ. ඉතින් සම්බුදු සිසිලෙන් විශ්වයම නිවි සැනසෙන පින්බර වෙසක් මාසයේ මව්බිමටත් ඔබ හැමටත් නීරෝගී සුවය පතමින් ජන්මභූමි ගුවන් තරංග තුලින් ඔබේ නිවහනට එන්නට ඉන්ද්‍රා රාණි දයා ප්‍රතාප සිංහ සමග රොෂාන් මේ මැදිරියේ පෙළ ගැසී සිටිනවා.
Thank you. Satanin aparad kavu
මේ පුරා හෝරාව තුළ අද විකාශනය වෙන ජන්මභූමි වැඩසටහන මහා කරුණාව, මුදිතාව, මෙත්තා, උපේක්ෂාව කැටිකොට අවිදු අඳුර දුරලා නිවන් මාර්ග විවර කළ සම්මා සම්බුදු පියාණන්ගේ තෙමඟුල සිහි කරමින් ඒ වෙනුවෙන් වෙන් කරන්නට අපි සිතුවා.
මුළු ලොව පුරා බෞද්ධ පැතිමතුන් භක්තියෙන් සමරන වෙසක් පුර පසළොස්වක් පොහොයේ යෙදෙන වෙසක් මාසයයි මේ. සිද්ධාර්ථ කුමරෝත්පත්තිය ශාක්‍ය ජනපදයේ කිඹුල්වත් නුවර ලුම්බිනි සල්ලියනේදී වෙසක් පුර පසළොස්වක් පොහොය දිනකදී සිදුවිය. සිදුහත් බෝසතාණෝ ගයාවේ ඇසතු බෝරුක මුල වැඩ සිට ශීලයෙන් පවිත්‍ර වූ තම සිත භාවනාව මගින් ක්‍රමයෙන් සමාධියට අවතීර්ණ කරමින් සම්මා සම්බුද්ධත්වයට පත් වූයේද වෙසක් පුර පසළොස්වක් පොහොය දිනකය. 45 වසරක් මහා ජනතා මෙහෙවරක් කළ මහෞත්තමයාණන් සුළුස් මහා ජනපදවලින් එකක් වූ මල්ල රාජයේ කුසිනාරා නුවර උපවර්තන නම් සල්ුවනේදී පිරිනිවන් පාවා දාලීද වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනකය.
වෙසත් උත්සවය පවත්වා බුදුන් වහන්සේගේ ජීවිතයේ වැදගත් සිදුවීම් සැමරීමෙන් සැබවින්ම කෙරෙන්නේ උන්වහන්සේ තම ජීවිත කාලය තුළ ඉටු කළ මහා මානව මෙහෙවර ඇගීම හා උන්වහන්සේ වදාළ මාර්ගයට අවතීන වීමට සිත මෙහෙවීමයි.
බුදුදහම ලෝ පහළ වූ කාලය හා දේශය ඉක්මවා යන ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්ති සමූහයක් අන්තර්ගත බුද්ධිගෝචර ආගමිකි. එහි ඇතුළත් මිනිසාගේ යුතුකම් හා අයිතිවාසිකම් සහ මිනිසාගේ විමුක්තිය ආදී අනුමාන දාර්ශනික සහ ප්‍රායෝගික සංකල්ප අද මුළු ලෝකයේම බහුතරයක් පිළිගෙන හමාරය.
තිලෝගුරු බුදුපියාණන් වහන්සේ මනුෂ්‍ය ආත්මයක ඉපද සාමාන්‍ය මිනිස් බව ඉක්මවා මනුෂ්‍ය ශ්‍රේෂ්ඨයෙකු බවට පත් වූසේක. ඉපදීම, ලෙඩවීම, මහලුවීම, මරණය යන පොදු ධර්මතාවයන්ට සෙසු මනුෂ්‍ය වර්ගයා මෙන්ම බුදුරජාණන් වහන්සේද මුහුණ පෑසේක. නින්දා, ප්‍රශංසා, දුක, සැප ආදී ලෝක ධර්මතාවන් උන්වහන්සේ වෙතටද ගත්. නමුදු කුදුමහත් ලෝක සත්‍යයා අභිභව ශ්‍රේෂ්ඨයෙකු වූයේ එම ලෝක ධර්මතාවයට මුහුණ දීමේදී දැක්වූ අප්‍රතිහත ධෛර්ය හා අකම්පය ලක්ෂණයයි.
ශාරීරික වශයෙන් බුදුරජාණන් වහන්සේ තුල විශිෂ්ට ලක්ෂණ පිහිටා තිබෙන බම්බයක් පමණ වූ ශරීර ආරෝහ පරිණාහ සම්පත්තියෙන් උසට ගැලපෙන මහතින් යුක්ත විය. උන්වහන්සේගේ නොපිරිහි වුණ කාය බලය හා ඥාන ශක්තියේ ප්‍රබලත්වයෙන් සයවසරක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් නොදු උන්වහන්සේගේ ශරීර ශක්තිය මුළුමනින්ම බිඳ නොවැටින මහා පුරුෂ ලක්ෂණ 23කින්ද ඒවාට ගැළපෙන අනුලක්ෂණ 80කින්ද බුද්ධ ශරීරයේ සමන්විත විය. කෙලිසුන්ගින් මිදී සිටින නිසා ඇති වූ ප්‍රභාෂරත්වය බුදුරජාණන් වහන්සේගේ මුහුණේ මනාව දක්නට තිබුණි.
තථාගතයන් වහන්සේගේ වචන ඉතා පැහැදිලිය. ප්‍රසන්න විය. මිනිසුන් පමණක් නොව දෙවිදේවතාවන් යක්ෂ ප්‍රේතින් මෙන්ම තිරිසනුන් පවා ඒ වචනයට තතු විය. අභිධර්මය වැරි ගැඹුරු ධර්මයන් අධ්‍යයනට සරලව අවබෝධ වන පරිදි දේශනා කිරීමේ හැකියාව බුදුන් වහන්සේට පමණක් විශේෂ වූවක් විය.
ගැඹුරු ප්‍රශ්නවලට නොපෙකිල පැහැදිලිව පිළිතුරු දීමේදී බුදුන් වහන්සේ තුල තිබූ අති දක්ෂතාවය ආශ්චර්යජනක විය. මහා සිහනාද සූත්‍රයේදී උන්වහන්සේ තමන් වහන්සේගේ ධර්ම දේශනා ශක්තිය පිළිබඳ මොනවට පැහැදිලි කර ඇත? සරල උපමා සහිත යථාර්ථයේ පෙරදරි කරගෙන ප්‍රඥා ගෝචරව ධර්ම දේශනා කිරීම මිස කිසිවිටකත් මායාකාරී গুপ্ত ක්‍රම මගින් අන්‍යයන්ගේ ප්‍රසාදේ දිනා ගැනීමට තැත් නොකලසේක.
ලෝකේ පවත්න අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ස්වභාව ලක්ෂණයන් හරිහැටි අවබෝධ කරගත් එකම ශාස්ත්‍රවරයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේය. අනේකුගේ උපදේශකයන් තොරව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්සේක. මේ ආශ්චර්ය ජනක වූ අවබෝධ ශක්තිය නිසාම උන්වහන්සේ මිනිසුන් අතර ශ්‍රේෂ්ඨතම වූ ස්වර්ණඥ වූ සියලු කෙලෙස් නැති වූ සම්මා සම්බුදු වූ සේක.
ලෝක සත්වයා දුකින් මුදා ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ සිදු කළ උත්තම සේවාවට උපහාරයක් ලෙස ලෝකවාසී සියලු බෞද්ධයන් විසින් සිදු කරනු ලබන උතුම් පූජාවක් ලෙසින් වෙසක් උත්සවය අර්ථ දැක්විය හැකිය. බුදුන් වහන්සේ ලෝකය හා ජීවිතය පිළිබඳ අවබෝධ කළ යුතු සියලු සත්‍යයන් අවබෝධ කොට වදාළසේක. පුරුදු පුහුණු කළ යුතු මනා පැවතුම් සම්පූර්ණ කළසේක. ජීවිතයෙන් ඉවත් කළ යුතු සියල්ල බැහැර කළසේක. මම සත්‍ය අවබෝධ කරමි, අන් අයටද සත්‍ය අවබෝධ කරවා. මමද සසර දුකින් මිදෙන්නෙමි, අන් අයද සසර දුකින් මුදවන්නෙමි. කාම භව දිට්ඨි පච්චයා යන සසර සයුරේ සැඩ පහර භයානකේ යනුවෙන් එදා දීපංකර පාද මූලයේහි සුමේද නම් තාපසව නියත විවරණ ලැබෙමින් අප මහ බෝසතාණන් වහන්සේ ප්‍රාර්ථනා ඇතිකොටගෙන එතැන් පටන් දානාදී සමතිස් පෙරුම් පුරමින් සීල සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවෙන් ප්‍රභාවත් වී සකල ක්ලේශ සපරිවාර මාර පරාජයෙන් උතුම් වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කොට වදාළ තථාගතයන් වහන්සේගේ අසම සම අනන්ත අත්‍යුදාරතර බුදු ගුණය අනුස්මරණයලා සුදුසුම කාලය මේ විසක් සමයයි.
ලෝකයේ හැසිරෙන හැටි අපට පෙනේ. ලෝකයේ බලවතුණයි හඬගා කියූ රටවල් මෙම භයානක වෛරසය අභිමුව ඇද වැටුනි. භෞතික සම්පත් ධනයයි සැලකූ ඔවුන් මානව සම්පත රැකගන්නට කටයුතු කළේ නැත. ධනය යනු මුදල් නොවේ. මිනිසා රැකුණොත් ආර්ථිකය ගොඩනගාගත හැකිය. ඒ නිසා ප්‍රමුඛත්වය දිය යුතු වන්නේ මිනිස් සම්පත රැක ගැනීමයි. ඒ නිසාම බුදුන් වහන්සේ සන්තුෂ්ටි පරමං ධනං යනුවෙන් වදාළසේක. පරම ධනය සතුට සොයා යන ගමනේදී ප්‍රමුඛත්වය දිය යුත්තේ අධ්‍යාත්මික ගුණධර්ම සංවර්ධනය කෙරෙහිය. බුදුන් වදාළ පරිද්දෙන් පරම ලාභේ නිරෝගී බවයි. මුදල් වලට නිරෝගීකම ලබා ගත නොහැකිය. සරල ජීවිතයක වටිනාකම එදාටත් වඩා අද අපට දැනුණත් අල්පේක්ෂ ජීවිතයකට පුරුදුව නොසිටි මිනිසුන් අද අතරමංව සිටිති. නිරෝගීකම රැක ගැනීමට අවශ්‍ය සෞඛ්‍ය පුරුදු වලින් බැහැර වීමෙන් පෙර නොඇසු අන්දමේ ලෙඩ රෝග රාශියකට මිනිසා ගොදුරු වෙමින් පවතී. එදා උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ඉගැන්වීමේදී පෙන්වා දුන්නේ කරුණු සතර වෛද්‍ය විද්‍යාත්මක කරුණු අනුව නම් රෝගය හඳුනා ගැනීම, රෝගයට හේතුව හඳුනා ගැනීම, රෝගේ නිවාරණය හඳුනා ගැනීම, රෝග නිවාරණයට අවශ්‍ය ප්‍රතිකාර හඳුනාගෙන ප්‍රතිකාර කිරීමයි. අවුරුදු 2500කට පෙර උන්වහන්සේ පෙන්වා දුන් ඒ දේවල් අනුව අපට වැටහෙන්නේ සත්හට වන බව දුකට විදානන් යයි උන්වහන්සේ හඳුන්වා ඇත්තේ මෙවන් උතුම් දහමක් අපට දායාද කළ බැවිනි. Thank you.
ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා පසසෝච සුඛංච දුක්ඛං ඒතේ අනිච්චා මනුජේසු ධම්මා අසස්සතා විපරීණාම ධම්මා ලාභය අලාභය යස අයස නින්දා ප්‍රසංසා සැප දුක් යන අනිත්‍ය වූද සදාකාලික නූද මෙම ධර්මියෝ මිනිසුන් කෙරෙහි පෙරලෙන ස්වභාවයෙන් යුක්තව කටයුතු කෙරේ. මිනිසා මෙම අටලෝ දහමට සදාතනිකවම මුහුණ දෙයි. අටලෝ දහම මිනිසා අත්හැර නොයයි. මෙලව කිසිවෙකුට මෙම සනාතන ධර්මයෙන් මිදී පලා යා නොහැක. මෙම අටලෝ දහම නිවැරදිව අවබෝධ කොට නුගත් තැනැත්තා එයින් පෙළේ. සාමාන්‍ය පුහුදුන් මිනිසා හැමදාමත් බලාපොරොත්තු වන්නේ සම්මත වශයෙන් සැපයයි පිළිගත් සැපෙන් හා සතුටින් හැමදාමත් ජීවත් වීමටයි. ඒ සඳහා ලාභය යසස ප්‍රසංසාව සහ සුවය පමණක් ප්‍රාර්ථනා කරති. ලාභය යනු මිල මුදලින් පමණක් ලැබෙන දෙයක් නොවේ. දූදරුවන් ඥාතීන් හිතමිතුරන් තමාට ලැබි පිරිසක් ආදියද ලාභයක්ම වේ. යානු වාහන ඉඩකඩම් තානාන්තර සියල්ලද සුව පහසුව ඇති කරවන විවිධ භෞතික සම්පත්ද ලාභයන්ම වේ. මෙවන් ලාභ ලැබෙන විට උඩඟු වන මිනිසා ඒ ලාභයන් අන් අයෙකුට ලැබීම නොවිවසයි. එමෙන්ම එම ලාභයන්ගෙන් කිසි විටකත් සෑහීමකටද පත් නොවේ. නීතියක් ධර්මයක් යුක්තියක් සාධාරණයක් ගණන් නොගෙන තම ලාභ අපේක්ෂාව පමණක් ඉටු කර ගැනීමට බොහෝ පිරිස් මිනිස් ජීවිත සමග සෙල්ලම් කරති. පාරිභෝගිකයින්ට වසවිස කවා හෝ තම මඩිය තර කරගන්නේ මෙම ලාභ අපේක්ෂාව මුල් කරගෙනයි. මෙම අටලෝ දහම ගොඩ නැගුණේ චර්යාවන් මුල් කරගෙනයි. අධ්‍යාත්මික ගුණ සමුදායකින් පිරුණු බුදුන් වහන්සේ එදා අපට මෙම අටලෝ දහමින් කම්පිත නොවි ජීවිතය පවත්වාගෙන යා යුත්තේ කෙලෙසදයි අනුදැන වදාළ සේක.
saka siri lakaren aada siri lakaren aada sitam tam mahamuna guri natai kul vannamales maha suni naadena suni
කුණාතෝ හිතාය සබ්බපාණං පූරිත්වා පාරමී සබ්බා පත්තේ සම්බෝධි මුත්තමං මෙම ගාතාවෙන් අප තථාගත සම්බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය දක්වා ඇත. එදා දීපංකර බුදුහිමි පාමුලදී රහත් භාවයේ ලැබීමට හැකිව තිබියදී සසර සයරට එක්ව ලෝසතුන් සසර කතරෙන් ඈතර කිරීමට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරා උතුම් බුදු පදවිය ලත් වහන්සේ තුලින් අප දකින්නේ ඒ මහා කරුණා ගුණයයි. බුද්ධත්වයට පත්වීමෙන් පසුව තථාගතයන් වහන්සේගේ දිනචරියාවේ පළමු අංකයේ වූයේ මහා කරුණා සමාපත්තියට සමවැද ලෝකයේ දෙස බලා සුදුසු තැනැත්තන්ට කරුණාවෙන් පිහිටවීමයි. බුද්ධත්වයට පත්ව ගත වූ වසර 45 තුල එසේ සමාපත්තියට සමවැද සුවපත් කළ වුන් දහස් ගණනක් වේ. එසේ දුටු මිනිසුන්ට පිහිටවීමට උන්වහන්සේ සැතපුම් සිය ගණන් පාගමනින් වැඩම කළසේක. උන්වහන්සේගේ අපරිමිත කරුණාවට බඳුන් වූ අප්‍රමාණ පිරිස අතරේ රජවරු, සිටුවරු, ගෘහපති, බමුණු ආදී පිරිස්ද, ආලවක බඳු වූ යක්ෂ සේනාධිපතියෝද, පුන්නවැනි දුකටපත් වූ දාසියන්ද, සුනීත සූපාක වැනි කුඩා දරුවන්ද, අඟුලිමාල වැනි මනුෂ්‍ය ඝාතකයන්ද, පටාචාරා කිසාගෝතමී වැනි අසරණ වූ කාන්තාවන්ද, චුල්ලහත්තක සාමණේරයන් වැනි අසරණ වූ හිමිවරුන්ද, උරුවෙල් නදී, ගයා, කාශ්‍යප ආදී ශ්‍රමණ නායකින්ද ඌහ. Thank you.
සුවඳක් සේ සුළඟට වඩිනා මව් වදනක් සේ සිනහස ගලනා මල් සුවඳක් සේ සුළඟට වඩිනා මව් වදනක් සේ සිනහස ගලනා සමිඳුනි ඔබ වේවා පිහිට මට මේ බව කතරේ සඳ වතුරක් සේමෙත් සොමිදුනේනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ
සම්මා සම්බුදුරයන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තව යමෙකු දත යුතු සියලු ධර්ම කාරණා දේශනා කොට ඇත. යමෙකුට ඇතිවන ගැටලුවක් විචිකිච්ඡාවක් වේ නම් ඒ විසඳා ගැනීමට උන්වහන්සේ නොපැකිල පිහිට වූසේක. ඊට හොඳම උදාහරණයේ ඌයේ උන්වහන්සේ මරණ මංචකයේ වැඩහුන් අවස්ථාවේදී කුසිනාරා නුවර විසූ සුභද්‍ර නම් පරිබ්‍රාජකයා විසඳාගත නොහැකි ප්‍රශ්නයක් බුදුන්ගෙන් ඇසීමට ආනන්ද තෙරුන්ගෙන් අවසර ඉල්ලූ අවස්ථාවේදී ආනන්ද තෙරුන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළත් එම කතාබහ ඇසුණු බුදුන් වහන්සේ ඔහුගෙන්වා එම ප්‍රශ්නය විසඳාලීමත් බුදුන් වහන්සේ පිරිනිවන් පානා බව අසා හඬමින් සිටි චුන්ද හිමියන් ගෙන්වා බුදුන් වහන්සේගේ ශ්‍රාවකීන්ට සියල්ල දේශනා කර ඇති හේයින් පශ්චාත්තාප නොවී අප්‍රමාදව භාවනා කර නිවන් මඟට යන ලෙස දේශනා කිරීමත් දැක්විය හැකිය. බුදුන් වහන්සේ මහා කාශ්‍යප මොග්ගල්ලාන පූතික තිස්ස වැනි තෙරුන් අසනීප අවස්ථාවල උන්වහන්සේලාගේ කුටියට වැඩමකොට උන්වහන්සේලා සුවපත් කළේ ඒ මහා කරුණාවෙන්මය. මෙවන් වූ දහසකුත් එකක් නිදසුන් උන්වහන්සේගේ අපරිමිත කරුණා ගුණය ඉස්මතු කරවන අයුරු පන්සාලිස් වසක් වූ බුද්ධ චරිතයෙන් අපට සපයා ගත හැකිය.
නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසුතිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම්. නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසුතිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම්. සඳරුවන් ගඳින් මලින් බැතින් සදා නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසුති ලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරමි.
විසංගයේදී දෙවන සිල්පදයේ දැකීම දයා ප්‍රතාප සිංහගේ නිර්මාණයක්.
විසක් යනු බෞද්ධයන්ගේ ප්‍රධානතම උත්සවයයි. ඒ අප සමරන්නේ ලුම්බිනි සල්මල් උයනේදී සිදුහත් කුමරුගේ උප්පත්තියත් වයස අවුරුදු 35දී බුද්ධගයාවේ ඇසතු බෝමලදු සී සම්බුද්ධත්වයට පත්වීම සහ කුසිනාරනුවර මල්ල රජදරුවන්ගේ සල් උයනේදී පරිනිර්වාණය සිදු බුදුන් වහන්සේගේ දින සිහිපත් කිරීම වුවද තවත් කාරණා රසක් වෙසක් පුර පොහොය දිනවල සිදුවේ ඇති බව බෞද්ධ පුරාවෘත්තයේ දක්නට ඇත. ගිහි ගයගෙන කලකිරුණු සතර පෙරනිමිතිවල ව්‍යාධි මහලු රූප දැකීම බුද්ධත්වයෙන් පසු පළමු ගමනේදී තම ඥාතීන්ගේ මානය බිඳීමට යමා මහ පෙළහර පෑම බුදුන් වහන්සේගේ අග උපාස ආනන්ද හිමියන්ගේ පිරිනිවන් පෑම බුද්ධත්වයෙන් අවුරුදු 8කට පසු කැලණියට වැඩම කරවීම සමනල කන්දේ සිරිපත්තුල පිහිටවීම විජය කුමරු ලංකාවට පැමිණේ කිස්තු පූර්ත 423 දී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ වෙසක් දිනත් ඒ දිනමය. රුවන්වැලි සෑයේ වැඩ කටයුතු ගැමුණු මහරජු විසින් ආරම්භ කිරීමත් ඉන්පසු නොකඩවා අවුරුදු 20ක් වෙසක් උත්සව ලංකාවේ ප්‍රථමතාවට ගැමුණු රජතුමා පැවැත් වූ බවත් මහවංශයේ සඳහන් වේ. ලංකාවේ පුරාණ රජවරු බොහෝ දෙනෙකු රාජාභිෂේක ලබා ඇත්තේද වෙසක් පුර පොහොය දිනක පමණි. මේ නිසා ශ්‍රී ලාංකිකයනට වෙසක් පොහොය ඉතා වැදගත් වේ. තේරවාදී බෞද්ධ රටවල්වල වෙසක් උත්සවය මැයි මාස පැවැත්වුවද චීනය ඇතුළු බොහෝ රටවල වෙසක් උත්සවය දින හා මාස වෙනස්. උත්සවය වෙසක් නමින් නොම එම රටවලට ආවේනික නම් වලින් හැඳින්වේ. වෙසක් උත්සව වෙනුවෙන් වීද සැරසිලි සංදර්ශන තරංග වලින් සැරසීමෙන් ලබන බුද්ධාලම්බන ප්‍රීතිය අගය කළ හැකිය. නමුත් බුදුදහමේ ආර්මාගයකට යාමට අනුගමනය කරන ඇත්තේ ප්‍රතිපත්ති පූජාවය. වෙසක් පොහෝ දින දානශීල භාවනා කටයුතුල නිරත වෙමින් තම සිත් සතන් වල ඉපදෙන රාග ද්වේෂ මෝහ අවම කරගමින් ඒවා නිෂේධනය කර තම සිත් සතන් වල කුසල් වැඩීම වෙසක් වල ගැඹුරුම අර්ථය වෙයි. බුදුවරයෙකු ලෝ පහළවන්නේ පෘථජ්ජනයෙකුට සසරින් එතර වෙන හැටි කියා දීමට පමණි. එම මගට අවශ්‍ය කුසල් වැඩීම බුදුන් සිහි කරන වෙසක් උත්සවයේ එකම අරමුණ විය යුතුය. වෙසක් නිවාඩුවක් නිල වශයෙන් ලැබුණේ 1885 මාර්තු 27 දින ඇමරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිතුමාගේ මැදිහත් වීම ලෙසම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙසට 2000 වර්ෂයේ සිට ප්‍රකාශයට පත් කළේ එවකට ලංකාවේ විදේශ අමාත්‍ය ධූරය දරු දෙමළ ජාතික කදිරගම මැතිතුමාගේ මැදිහත් වීම නිසාය.
දයා ප්‍රතාප සිංහ පුංචි කාලයේ වෙසක් දින සිදු වූ ඔහුගේ මිහිරි මතකයක් මෙම ලිපි හා සම්බන්ධ කොට තිබුණා. ඒ ඔහුගේ මේ අත්දැකීම අපි මෙසේ බෙදා හදා ගනිමු. 1960 අගභාගයේදී ශිෂ්‍ය නිවාසයේ කොළු ගැටවු ලෙස වැඩිහිටි සිසුන්ගේ සම්ප්‍රදායන් ඉගෙන ගත්තේ නොයිසිලිවන්තවය. මට පාසලේදීටත් වඩා ඉගෙන ගැනීමට වැදගත් කාරණා ලෙස හොස්ටල් සිරිත් විරිත් එමට තිබුණි. උදේ නැගිටීම සීනුවටය. ඉන් පසු කිරිතේ ලබා ගැනීම උදේ කෑම වේල පාසල් යාම දවල් කෑම සීනුවට අනුවම පුරුදු විය. ඇඳුම ඇඳ පවා නීතියට අනුවමය. දවල් කෑමෙන් පසු හවස පහ වනතෙක් ලැබෙන කාලයේදී පිටිපස කැලෑ කඳු ගැටේ මාදම් ආදී විවිධ පළතුරු ගිල දැමීමටත් එසේ නැත්තම් අතහැර දෙමු පන්සල් වත්තේ පළවැල භුක්ති විඳීමටත් ගත කිරීම පුරුද්දක් විය. හවස පහට පිට්ටනියට යා යුතු අතර හත වෙන විට පාඩම් වැඩ කිරීමත් රාත්‍රී ආහාරයට පසු රාත්‍රී 10ට නිින්ද යාමත් දෛනික රාජකාරී වේ. මේ මාසයේ වෙසක් සතියේ දින 4ක් නිවාඩු බැවින් බොහෝ ළමයින් සිකුරාදා ගෙවල් වලට ගියත් 25 දෙනෙකු වපුයි නිවාඩුවට හොස්ටල් සිටීමට ප්‍රිය කළේ. සඳුදා වෙසක් බැවින් සිකුරාදා රාත්‍රී වන විටම පාසලේ සැරසිලි වලින් වැඩි හරියක්ම ඉවර කළේ අපි 25 දෙනාය. අල්ලපු අත්ත අයිතිවන්නේ බම්බලපිටිය වජිරාරාමයේ. එහි නායක හිමියන් නාරද මාහිමි පාණන් වූ අතර බෞද්ධ පොත්පත් රාජ්‍යකම කතෘ වහන්සේ කෙනෙකු ලෙසද උන්වහන්සේ සුප්‍රසිද්ධය. අවුරුදු පහක කාලය තුළ හාමුදුරුවන් පන්සලට පැමිණියේ දිනක් හෝ දෙකකි. නමුත් පන්සල් වත්ත සැරසීමද හොස්ටල් ළමුන්ගේ පුරුද්දක් විය. නායක හාමුදුරුවන් වැඩවසන දිනවලදී හොස්ටල් ළමයි පන්සලේ හාමුදුරුවන් දෙන තෑගි භෝග පළතුරු ලබා ගැනීමට දැක්වූයේ දැඩි කැමැත්තකි. එබැවින් දෝ හාමුදුරුවන්ට මහත් ගරුසරු දැක්වීමට අපි පුරුදු විය. හාමුදුරුවන් පන්සලේ පළතුරු කඩාගෙන කෑමට අපට වාචිකව අවසර දී තිබුණේ. ඉදී කුණු වී යන පළතුරු කොළු කුරුට්ටන්ට දීමෙන් නායක මාහිම්ප පානන්ට පිනක් අත්වනවාට කිසිදු සැකයක් නැත්තේ අපි පුළන්නන් නිසාය. නායක හිමි හමුවීමට පෙර පන්සල අයිති අපිටයයි මම සිතා සිටියෙමි. වැඩිහිටි ළමුන් පොල් ගස්, තැඹිලි ගස්, පළතුරු ගස් බෙදා හදාගෙන තිබුණේ. කොහොමටත් ගස් නැගීමට පුරුදු නැති අපිට පොල් ගස් අයිති කරගත්තත් වැඩක් නැත. වැඩිහිටි ළමුන් කාබී අපි වැනි කුරුට්ටන්ට දෙන අමතර පොල් ගෙඩියක් අපට අමෘතයෙන් විය. සාමාන්‍යයෙන් අවුරුද්දක් දෙකක් යන විට හැම කුරුට්ටෙකුටම ස්වයං පොල් ගස් නැගීමේ තාක්ෂණය ගුරුවරයෙක් නැතිවම ලැබෙන හැටි නම් පුදුමය. පොල් ගෙඩිය කුඩාම අවස්ථාව කුරුම් මැට්ටි වන අතර ඒ ටිකක් ලොකු වෙනකොට ගොපලු ලෙස හැඳින්වේ. එහි වතුර ලුණු රසයට හුරුය. ඊළඟ අවස්ථාව හඳුන්වන්නේ වැවර යනුවෙනි. ඒ ඉතා ප්‍රමේත වීමක් හා කෑමක්ය. ඊළඟ අවස්ථාව කුරුම්බා යනුවෙන්ද පොල් ගෙඩියේ ආසන්න අවස්ථාව කලටි යනුවෙන් හඳුන්වන අතර ඒටද ප්‍රියකරන අයමටය. උස්ගස්වල අයිතිය වැඩිහිටි ළමුන්ට තිබුණත් කුඩා ගස්වල බඩගා ගෙඩි කඩා ගැනීමට අපිට හැකි බැවින් කුරුට්ටන් සියල්ලම කුඩා ගස් දෙකක ගොපළු වන විටම ගෙඩි කඩා බොන බැවින් වැඩිහිටි ළමුන්ට ඒවා අපට බාර දීම හැර වෙන විකල්පයක් ඔවුන්ට නොතිබිනි. මිනි කැටමින් පිරිසිදු වතුර උතුරායන ලින් දෙකක් පන්සල් වත්තේ තිබුණු බැවින් ඉරිදා මුළු උදේ කාලයම පන්සල වෙසක් උත්සව වෙනින් සැලසූ අපට නා ගැනීමට අවශ්‍ය විය. එදින වත්ත කෙළවර වෙල්යාය ආසන්නේ ඩොංගා ගසක ගෙඩි පිරී හිදී තිබුණි. මම කිසි දිනක ඩොංගා රස බලා නොතිබිනි. ඇඹුල් රස නිසා ලොකු ළමයි එයට ඇල්මක් නොදැක් වූ බැවින් අපි කුරුට්ටන් තිදෙනෙකු එම ගසට නැග ඇඹුල් රස ඩොංගා කෑමට පටන් ගත් අතර අනෙක් අය තම තමන්ට රිසිසේ එක් එක් ගසවල තම පළභුක්ති විඳේය. ගත වූයේ මොහොතකි. දේහධාරී යෝධයෙකු පන්සල වත්තට පැන කොල්ලන් පිටුපස එළවයි. මම ගස මුදුනේ වෙවුලූ අතර දරන්දඩු කොල්ලෝ දෙන්නා ගසෙන් රූටා පලා ගියත් හුරු පුරුදු නැති මට කළ හැකිව තිබුණේ අතුවලට අඩි තබමින් අත්තේ උඩටම ගොස් කොළාතු අස්සේ රැඳී බලා සිටීමට පමණි. එතැන් සිට බිම වැළූ විට මට දෙකුණ රත් විය. ඒ මට දරාගත හැකි උසක් නොවන බව ඇටුණි. සුළං වේගයට පැද්දෙන විට නම් අත්ත කඩා වැටි මම මැරෙන බව නම් ප්‍රත්‍යක්ෂ විය. යෝධයා කොල්ලා දෙදෙනෙකු අල්ලාගෙන එක් අයකු උස සුනෙල්ලේ ඔවුන් අතේ කඩාගත් කුරුම්බා ගෙඩි හතරකි. යෝධයා එන්නේ මම සිටින දිශාවට. හයක් හතරක් නොතේරෙන මගේ බය ඩබල් විය. කළ යුතු කිසිවක් නැත. අනෙක් කොල්ලන් බයේ පැනගොස් හමාරය. මම ඇස් දෙක පියාගෙන අත්ත තදින් බදාගෙන සිටීම හැර වෙන යමක් තනි වූ මට ඉතිරිව නැත. කොපමණ කාලයක් ගස උඩ සිටියාදයි මට මතක නැතත් බයටම නින්ද ගොස් ඇහැරුණේ අත්ත පැද්දෙන විටය. නින්ද අතරතුර බිමට වැටුණා නම් අද මම මෙතන නැත. යෝධයාද පෙනෙන්නට නැති බැවින් බඩත් හූරාගෙන ගසින් බැස බිමට ආවේ යෝධයාට ඇති පරාණ බය නිසාමය. පාර දිගේ නොව කැලය මැදින් හොස්ටල් එකට එන විටත් යෝධයා හොස්ටල් මාස්ටර් සමගය. යෝධයා පන්සල් වත්ත පූජා කළ හාමු කෙනෙකි. ඇත්ත වශයෙන්ම පරිත්‍යාගශීලී ගුණකරුක මහත්මයෙකි. දකුණු පළාතේ එවකට අයෝමය ශූරයා ඔහුය. අඩි 6කට වඩා උස පැහැපත් ඔහු තවමත් මට දැනෙන්නේ යෝධයෙකු ලෙසය. දැන් අපි සියල්ලම හොස්ටල් මාස්ටර් ඉදිරිපිට පෙළටය. විනය නීති රීති සහ සිල්පද ගැන දේශනාව දිගිය. හෙට වෙසක් පොහොය දිනේ වෙයි. කාටත් පන්සලේ සිල් ගැනීම අනිවාර්ය විය. හාමු සියලුම දානමාන සංග්‍රහ දෙන බවට පොරොන්දු විය. ඉරිදා උදේ 6 වෙනකොට සුදු කලිසම සහ සුදු කමිසේ වන පාසය නෙල ඇඳුමින් සැරසුණ අපි පන්සලට යන විට හාමු විසින් සුදු උතුරු සළුව බැගින් සෑම දෙනාටම බෙදා දුනි. අල්ලපු නගරයෙන් ස්වාමීන් වහන්සේ කෙනෙකු වැඩම කළේ නායක හාමුදුරුවන්ගේ අනුදැනුමෙනි. සියලු දෙනාම අටසිල් සමාදන් වී උදේ දානයට සූදානම් විය. හාමුගේ වියදමින් තවත් කාන්තාවන් රැසක් විසින් සූදානම් කර තිබූ කිරිබත් උඹලකඩ සම්බලය සහ සීනි සම්බලය අපට පිරිනැමින. හාමු ඇතුළු වැඩිහිටි කාන්තාවන් ගරුසරුව ඇතුව අපිට වන්දන විට ඊයේ සිටි රෞද්‍ර යෝධයා වෙනුවට මම දුටුවේ අහිංසක තේජවන්ත සහ සිනහව පිරි උත්තමයුගේ දසුනක්ය. ඊළඟට වනට වැඩියේ ඇල්මෝරාවේ නිමල ධර්ම සංඝ පීතෘන් වහන්සේගේ ධර්ම දේශනාවේ මාතෘකාව අදින්නාදානය වේ. ඒ දෙවන සිල්පදයයි. එහි තේරුම සොරකම් කිරීමෙන් වැළකී සිටීමයි. කිසිවෙකු නුදුන් දෙයක් පරිහරණය කිරීම මෙම සීලයට අයත් වේ. පාරේ වැටුණු දෙයක් හෝද තමාට අයිති නැති බව දැන පරිහරණය කිරීම නිවැරදි නොවේ. එබැවින් අයිතිකරු සොයාගත නොහැකි නම් ඔහුට පින් අනුමෝදන් කිරීම කළ යුතුය. හාමුදුරුවන්ට මිනිසුන් පිරිනමන දානයද නිකන් දෙන දානයකි. ඒ අයිතිකරු ධාර්මිෂ්ඨක උපයාදන දානයක් ලෙස පිළිගැන්වුවද දානය ලබාගත් භික්ෂුව එම දානය වෙනුවෙන් පින් දීමක් කළ යුතුය. එම ණය ගනුදෙනුව ලෙස බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. තිරෝගොඩ සූත්‍රයේ සඳහන් වන අයුරෙන් බුදුන් වහන්සේට බිම්බිසාර රජු දානයක් පිළිගැන්වීමෙන් පසු පින් දීමක් සිදු නොකළේය. එය බුදුන් වහන්සේ හිතාමතා කළ බව පැවසේ. බිම්බිසාර රජුගෙන් පින් බලාපොරොත්තු සිටි මියගිය ප්‍රාණකාරීන් දානයෙන් පසු පින් අනුමෝදන් වීමට නොහැකි වීම නිසා රජු විවිධ උපද්‍රවවලට ලක් වූයෙන් හැකි ඉක්මනින් බුදුන් වහන්සේට පැමිණිලි කරන ලදී. යම්කු දානයක් පූජා කළ පසු භික්ෂුවගේ යුතුකම පින් අනුමෝදන් කිරීම බව බුදුන් වදාළයි. එම පින් තමා ලබන්ගත් සෙනෙකින්ම තමන්ගෙන් පින් බලාපොරොත්තු වන අයට මෙන්ම සංසාරයේ තමන් සමග ඇති ගනුදෙනු වෙනුවෙන් පිය යුතු සියල්ලන්ටම පින් අනුමෝදන් කර කුසල් රැස් කරගත යුතුය. කාට හෝ අයිති දෙයක් කැමැත්තක් ඇතුව යමක ලබා ගත්තද පින් පැමිණීමක් සිදු කළ යුත්තේ එහෙයින් වේ. ඒ අනුව අනුන්ට අයිති දේ හොරෙන් පැහැර ගැනීම හෝ සොරකම් කිරීම විශාල වරදක් යයි හාමුදුරුවන් දේශනා කරන විට උස සුනිල් හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් විචාලේ. නායක හාමුදුරුවනි, කැමැත්තෙන් අපට පන්සල්වත්තේ අපතේ යන පළතුරු කෑමට අවසර දී ඇති බැවින් එය හොරකමක් නොවන්නේදැයි විචාලේ. හාමුදුරුවන් කිව්වේ නායක හිමිගේ අවසරයක් ඇතුව ගත්ත දේ හොරකම නොවන බවත් එයට පින් නුදුන් නොහොත් සසරේ ණය ගනුදෙනුවකට තමන් යටත් වන බවත්තේ. සියලුම ළමෝ සාදු සාදු කියමින් නායක හාමුදුරුවන් ඇතුළු පන්සල්වත්තේ ගහකුල සිටුවා රැක බලාගත් සැමට පින් අනුමෝදන් කර ඊයේ කාපු පළතුරුවල පින් අනුමෝදන් කර තම තමන්ගේ ණය ගනුදෙනුව වෙසක් පොහෝ දින සමතයකට පත්. අදත් ජන්මභූමි වැඩසටහන වෙනුවෙන් අපට වෙන්නූ කාලය මෙසේ ගෙවී යනවා. එක්සත් ශ්‍රී ලංකා සංගමයේ සාදර අනුග්‍රහයෙන් ගුවන්ගත වූ ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනේ පිටපත රාණි කිරිමැටියාව දයාප්‍රතාප් සිංහ සහ ඉන්ද්‍රා දයාමනී කොළඹගේගෙන් ජන්මභූමි නිෂ්පාදනය කොට ඔබ වෙත ඉදිරිපත් කළේ රොෂාන් මනම්පීරි. මේ උතුම් වෙසඟ සමයේදී සියලු දුක්ගිනි කරදර විපත් වසංගත දුරුවී, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු දෙනාට නිදුක් නිරෝගීව වෙසෙන්නට ලැබේවායි අපි පතමු. යලිත් මෙවන් වැඩසටහනකින් ඔබ හමුවනතුරු ඔබට සුවබර රාත්‍රියක්.